ගරු රෝහිත අභිවර්ධන මන්ත්‍රීතුමා ඔබතුමාලා විනාඩි 19ක් තියෙනවා.
ඔබ ඉස්තුති ගරු මන්ත්‍රීතුමනි 2018 වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන මොහොතේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. සාමාන්‍යයෙන් මේ යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 9 වෙනිදා මේ රට බාරගෙන මේ අයවැය ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව බලයට පත් වෙන්න ඉස්සෙල්ලත් කිව්වා දින 100කින් අලුත් රටක් හදලා දෙනවා කියලා. පරණ රටේ හිටපු මිනිස්සු කල්පනා කරා පරණ රටේ ඉන්නට වැඩිය හොඳ නැද්ද අලුත් රටක ඉන්න එක. පරණ රටේ යන දින්නේ පරණ පාරේ, පරණ රටේ යන දින්නේ පරණ කෑම, පරණ රටේ යන දින්නේ පරණ කාර්වල. ඒ ඉන්න අලුත් රටේ අලුත් කාර්, අලුත් කෑම, අලුත් විදියට බීම සියල්ලම හම්බෙන හින්දා මිනිස්සු වෙනස ඇති කරගත්තා. වෙනස ඇති කරගත්තට පස්සේ දින 100ක් කෙන් අලුත් රටක් හදනවා කිව්වා. දින 100 බලාගෙන හිටියා. දින 100ෙන් අලුත් රට හැදෙනකන් හදිච්ච රටකුත් නැහැ. මේකට කියනවා ගමේ භාෂාවෙන් ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කිය. දැන් දින 100ක් ඉවරයි. දින 100 අතරතුරේම 2015 අයවැය ගෙනාවා. 2015 අයවැය පොත. මේ කතා කරපු ආණ්ඩුව නියෝජනය කරමින් කතා කරපු මැති අමතිවරුන්ගේ මට ඉස්සෙල්ල කතා කරපු නවීන් දිසානායක ඇමතුමත් 2015 16 17 පොත එහෙම එන්න ඉස්සෙල්ල කියවලා ආවද කියන ප්‍රශ්නකුත් තියෙනවා. ඔව් කියවලා තියෙන බව පෙවුණා ලදරු කතාවේ. එතකොට බොහොම හොඳට මේ කියවලා කියවපු බව දන්නවා. පැටිගිරිය කියා දෙන්න ගත්තොත් එහෙම මෙතන නෙවෙයි ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කතා කරපු අයගෙන් අපි අහන්නේ 2015 ඉදිරිපත් කරපු අයවැය, 2016 ඉදිරිපත් කරපු අයවැය, 2017 ඉදිරිපත් කරපු අයවැය. අයවැය ලේඛන තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මේ 2017 ඉදිරිපත් කරපු අයවැය එදා ලංකාදීප පුවත්පත වාර්තා කරනවා 2016 නොවැම්බර් මාස 11 වෙනි සිකුරාදා. මේ පෞගිය අයවැය ගෑස් ආහාර ද්‍රව්‍ය මිල 15ට පාසල් සිසුන්ට ලක්ෂ 2ක රක්ෂණය. මේ පෞගිය අවුරුද්ද මේ අපි කතා කරන අවුරුද්දේ, මේ කතා කරන අවුරුද්දේ. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි, උසස් පෙළ හදාරන සියලුම දරුවන්ට නොමිලේ ටැබ්. ගරු මන්ත්‍රීතුමනි, අමුණාන්තගේ ආසනයටත් දිස්ත්‍රික්කෙටත් දරුව බලාගෙන ඉන්න උසස් පෙළ දරුවාට ටැබ් එක හම්බෙනකම්. එතකොට උසස් පෙළ සිසුන් 175,000කට, 175,000 උසස් පෙළ ගුරුවරුන් 28,000කට නොමිලේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දෙන්න 2017 අයවැයේ රටේ අයට පොරොන්දු දුන්නා. තව දුන්නා සහන මිලට බහණ්ඩ විකුණන වරලත් වෙළඳසල් 1000ක් රට පුරා සහන මිලට හම්බ වෙනවා. කොහොම අඩුවට හම්බ වෙනවා සහන මිලට පොල් බෑය 65යි. මේ වෙළඳසල් වල නෙවෙයි තියෙන්නේ, පොලේ පාරේ තියාගෙන දෙනවා අඩුවක් නැතුව. මේ 2017 වතාවම කියන්නේ. ඊළඟට තියෙනවා කිරි ගොවියෙකුට කිරි දෙනුන් 1000ක් දෙනවා කියලා. කිරි ගොවියෙකුට කිරි දෙනුන් 1000ක්. ඔය දන්නේ නැහැ මේ ගොන්නු ටික. මේ හරක් ටික ඔය දන්නේ නැහැ ඉන්නේ ගෙනාපු. 10 ගානේ බෙදුවම
පට්ටි ගොන්නු නැද්ද
දැන්? ඔව්. දැන් 10 ගානේ බෙදෙනකොට කිරි ගොවියෝ 10 එක්කෙනෙකුට කිරි හරක් 10ක් දෙනවා. එතන ගාන වැඩි කරාම ඔයෙන්ද මේ හරක් ටික හොයාගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ එතකොට 2017 අයවැය මේ. දැන් අපි අහනවා මේ 17 අයවැයේ මේ කියපු පරිප්පු රුපියල් 10කින් මුං අට රුපියල් 15කින් පිරිවෙන්ඩ භික්ෂුන්ට රුපියල් 2500ක ශිෂ්‍යාධාරයක් මේ ලබා දීපු දේවල්. මේ අයවැයේ ඒ ලබා දීපු දේවල් වර්තමාන මුදල් ඇමතිවරයාගෙන් අපි අහනවා. ඒ ලබා දීපු මිනිස්සුන්ට දීපු ඒ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් කමක් ලැබුණාද කියලා. ඒක ලැබිලා නැහැ. දැන් ඊට පස්සේ ගෙනාවා අලුත් මුදල් ඇමතිවරයා ගෙනාවා පරණ මුදල් ඇමතිවරයා ලංකාවේ මං අහගෙන මේ ඉඩ ඉස්සලා කතා කරපු ඇමතිවරයා කියනවා මේ පැත්තේ දූෂිතයි ඔක්කොම. ඒ පැත්තේ පිරිසිදුයි. නවගුණවල අතේ සිල් රෙද්ද කරේ බැඳුම් කරේ අතේ. බැඳුම් කරේ වෙනුවෙන් කප් එක ගහලා ඒ වෙනුවෙන් හරියාකාරව වැඩේ නඩේක කරලා අඩුවක් නැතුව ඒ වැඩේ කරලා දැන් ඊළඟ මුදල් ඇමතිවරයා ගෙනාවා නීල හරිත අයවැය. මේක හරි. මේකට නීල හරිත අයවැයක් කියන එක සාධාරණයි. මොකද මේක නිල බලලා ගහලා තියෙන්නේ. හරියටම නිල බලලා ගහලා කියනවනේ. ඒක නිලයකට ගැහුවට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා තමයි එක පැත්තක් පන් නැති වෙන්නේ. කන ඇහෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒ විදිහේ නිල හරිත අයවැයක් තමයි දැන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ අයවැයේ බලාපොරොත්තුෙන් හිටිය රාජ්‍ය සේවකයා. ඒ විතරක් නෙමෙයි පුජ්ජලික අංශය. පුජ්ජලික අංශයේ ජීවත් වෙන මේ රටේ එක්ක රජයේ සේවකෙක් එක්ක පෞද්ගලික අංශයේ සේවකෙක්. එහෙම නැත්නම් දෛනිකව කුලි වැඩක් කරලා ජීවත් වෙන මිනිස්සෙක්. එතකොට මේ රාජ්‍ය සේවකයාට මේ පෞද්ගලික අංශයේ ඉන්න සේවකයාට ලැබෙන සොච්චමෙන් තමයි ලැබෙන මුදලෙන් තමයි ඔහුගේ ජීවිකාව ගෙනියන්න තියෙන අමුදවලු අමුදරුවන් රකින්න තියෙන්නේ. එතකොට ඒ අයට මේකෙන් මොනවද මේ අයවැයෙන් ලැබිලා තියෙන්නේ? මොනවද ලැබිලා තියෙන්නේ? ලැබිච්ච දෙයක් කිසි දෙයක් නැහැ. මොනවද විශ්‍රාමිකයාට ලැබිලා තියෙන්නේ? මොනවද ගොවියා වෙනුවෙන් ලැබිලා තියෙන්නේ? මේ රටේ බත සපයන වී ගොවියට, ඒ වගේම මේ රටේ රබර් ගොවියට, මේ රටේ තේ ගොවියට, මේ රටේ ගම්බිරිස් ගොවියට, මේ රටේ බඩේරිඟු ගොවියට, මේ රටේ කිරි ගොවියට මොනවද මේ අයවැයේ තියෙන්නේ? මේ අයවැයේ කොතනකාරී තියෙනවද? මේ රට ශක්තිමත් කරන, මේ රටට ආදායම් උපදවන ඒ අය වෙනුවෙන් මේ අයවැයේ මොනවාරි තියෙනවද? එක අතකට නොදාපු එකත් හොඳයි. මොකද මේක දැම්මම ගොවියා බලාපොරොත්තුෙන් ඉන්නවා. 2018 12 20 එකට මොකුත් ලැබෙන්නේ නැතු වුණාම ගොවියා වසවනවා. ඒකින්ද නොදාපු එකත් හොඳයි. එක අතකට මේ අයවැය ගෙනාවට වැඩිය හොඳයි. 2015යි 16යි 17යි 3 එකතු කළා. දින 100යි එකතු කළා. ඒ තුනම ආපහු එක පොතකට පරිවර්තනය කළා 2018 ඉදිරිපත් කරා නම්. එතකොට අපිට කියන්න පුළුවන් ඒ අයවැය 2018 දී 16 17 15 මේ අවුරුදු තුනේ කරන්න බැරි වෙච්ච ටික අපි මේ අවුරුද්දේ කරනවා කියලා ඉදිරිපත් කරා නම් වඩා හොඳයි කියන එක තමයි කියන්නේ. දැන් කිසිම කෙනෙකුට සහනයක් නොලබුණාට දැන් මම දැක්කා ගරු මන්ත්‍රීතුමනි, මම දැක්කා මේ අයවැය එක තැනක තියෙනවා. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා දේශීය ව්‍යවසායකින් ගෝලීය නායකයන් කරා ගෙනියන්න. බොහොම හොඳයි. බොහොම හොඳ අදහසක්, බොහොම හොඳ යෝජනාවක්. අපේ රටේ ව්‍යාපාරිකයා, ජාතික ව්‍යාපාරිකයා ජාත්‍යන්තරයේ ජය ගන්නම් ඉතා සුභවාදී. ඒක තමයි වෙන්න ඕනේ. නමුත් ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. මේ අයවැය කෙරෙහි ඔබතුමා විශේෂ අවධානය යොමු කරනවා නම් බලන්න, හම්බන්තොට වරාය විකුණගත්තා. හම්බන්තොට වරාය මේ වෙනකොට විකුණගත්තා. ඒ විකුණගත්තු වරාය විකුණනකොට මේ රටේ මහා ජනතාවගේ ලොකු විරෝධයක් මැද මේ වරාය විකුණුවා. දැන් වරාය විකුණලා ඉවරුණාට පස්සේ ගරු මන්ත්‍රීතුමනි, මොකද ඊළඟ වැඩපිළිවෙල බඩපත් උනේ? ඊළඟ වැඩපිළිවෙල උනේ මේ අපි ජීවත් වෙන දිවයින අපේ රටට ආනයනේ අපරායනේ අපි වැඩිපුර නැව් මාර්ගයෙන් කරන රටක් හැටියට අපේ රටේ 550ක් 600ක් පමණ නැව් ඒජන්තවරු ෂිපින් ඒජන්ට්ලා ලංකාවේ ඉන්නවා. එතන මේ නැව් ඒජන්තවරුන්ට ෂිපින් ඒජන්ට්ස්ලාට ලංකාවේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයෝ මේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයෝ වුන් පොඩියෙන් පටන් අරගෙන අද ලෝකයේ ඕනෑම නැව් සමාගමක ඒ අවශ්‍ය කරන ඒ පහසුකම් ටික සලසන්න අද ලංකාවේ සියලු දෙනා ඉන්නවා. හැබැයි මේක පෞගිය කාලයේත් අපි දැක්කා. නොයෙකුත් යෝජනා ඇවිල්ලා කිව්වා ඒ මව් සමාගම් වලට 40%ක් අයිතිය ගන්න පුළුවන්. සියයට හතලියක් හැබැයි සියයට හටක අයිතිය ශ්‍රී ලාංකීය ව්‍යාපාරික සමාගමකට තියෙන්න ඕනේ. නමුත් ගරු මන්ත්‍රීතුමනි මේ අයවැය තුලින් අද මේ අයවැය තුලින් සියයට හතලියක් ජාත්‍යන්තර සමාගම්වලට ගන්න තිබුණු අයිතිය සියයට සිය දක්වා අධික කරලා ජාත්‍යන්තරයට අංග සම්පූර්ණව මේ ව්‍යාපාරය අතර ගන්න පුළුවන් විදිහට මේකෙන් පවර්ලා තියෙනවා. දැන් බලන්න කොලේ වහලා මං කියපු ඉතින් අර නීල නිලයට නේද ගහලා තින්නේ කියලා. එක පැත්තකින් කියනවා මේ පොතේම කියනවා දේශීය ව්‍යවසායකින් ගෝලීය නායකයන් කරා ගෙනියන්න ඕනේ. අනිත් පැත්තෙන් මේ රටේ නාවික ක්ෂේත්‍රයේ ඉන්න ඒ සියලුම ඒජන්සි කරුවන් ව්‍යාපාරිකයෝ ටික අද එහෙම පිළිම බිමට දාලා තුන. ඍජුව සහ වක්‍රාකාරව ලක්ෂයකට වැඩිය රැකියා සංඛ්‍යාවක් මේ තුලින් බිහි වෙනවා. දැන් මේ ජාත්‍යන්තරයේ ඉන්න නැව් ඒජන්ට්ලා ආවත් නැතත් ගරු මන්ත්‍රීතුමනි මේන නැව් ටිකට සේවාව සැපේනවා. නැව් වලට අපනායනයට ආනායනයට වරායත් එක්ක සම්බන්ධ වෙලා ගොඩ බෑම පැටවීම කන්ටේනර් හේදීම නැව් වලට අවශ්‍ය කරන ද්‍රව්‍ය භාණ්ඩ සැපයීම මේ සියල්ල දේ කරන එක දැන් දෙන්න යනවා ජාත්‍යන්තරයේ අතකොළු වලට දෙයියන්ගේ පිහිටයි. ඒක තුලින් ජීවත් වෙන ප්‍රමාණය මේ රටේ විශාල ප්‍රමාණයක් ඍජුව සහ වක්‍රව දෙයියන්ගේ පිහිටයි. ඔය සියලුම දෙනා ඒ තුල ඉන්න සියලුම දෙනාද අනාථ වෙලා තියෙනවා 100%ම. මේක වෙන්නේ ඊට පස්සේ අර නැව් තීන නැව් වෛතිකන් සමාගම් ඇවිල්ලා මෙහෙ තමන්ගේ කම්පැනි දාගත්තට පස්සේ අනේ ලංකාවේ කම්පැනි 500කට 600කට හොඳයි. මොකද හේතුව අගමැතිතුමා කිව්වනේ අවුරුදු 5කින් ලක්ෂ 10ක් රැකියා දෙනවා කියලා. ඔව් දැන් ඔය රැකියා ටික දෙන්න පුළුවන්. රැකියා දෙන එක කෙසේ වෙතත් තීන රැකියා ටිකවත් දෙයියන්ගේ පිහිටයි නාවික ක්ෂේත්‍රයට ලබා දීලා දෙන தත්ත්වය. මං කිය ඒකයි මේ පොතේ ගහලා තියෙන ගැහිල්ල. මේ තුලින් ලංකාවට උපදින ලංකාවට ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන් 600යි 800යි අතර වෙනවා ගරු මන්ත්‍රීතුමා. ඇමරිකානු ඩොලර් මිලියන් 600ක් සහ 800ක් අතර මුදලක් මේ තුලින් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අදේ ආදායම මව් සමාගමක් ආවට පස්සේ ධනු දෙනුව සිද්ධ වෙන්නේ ඒ රටවල් වලමයි. සල්ලි ලංකාවට ලැබෙන්නේ නෑ. නමුත් ලංකාවේ ව්‍යාපාර අඩපණ පුළුවන් වෙනවා. ගරු මන්ත්‍රීතුමනි ඊළඟට අපි දැක්ක දැන් මේ කියනවා මේ ජීවන බර ගැන. දැන් ජීවන බර කොහමද අඩු කරලා තියෙන්නේ? දැන් මිනිස්සු දැන් පඩි වැඩි වෙන්නේ නැත්තම් අනේ මේ අහිංසක රාජ්‍ය සේවකයා වෙන්න පුළුවන් කාගෙරි පඩි එන්නේ? විදුලි බිල ගෙවන්න ඕන, වතුර බිල ගෙවන්න ඕන, ටෙලිෆෝන් බිල ගෙවන්න ඕන, ගෑස් බිල ගෙවන්න ඕන, දරුවගේ ඉස්කෝලේ යන වාහනේට ගෙවන්න ඕනේ, ඊළඟට පොලිමේ ඉඳලාලි පෙට්‍රල් බයිසිකලෙට ගහ ගන්න ඕනේ. එතන මේ සියලු දේවල් දරන ගමන් අද මේ වෙනකොට හාල් කිලෝ එකක් රුපියල් 130යි. කරවල කිලෝ එකක් රුපියල් 1500යි. කට්ට කරවල කිලෝ එකක් 1500යි. රුපියල් 150යි ගරු මන්ත්‍රීතුමනි ග්‍රෑම් 100ක්. ඊළඟට අමුමිරිස්
මොකද්ද පොයින්ට් ෆෝර් එක විජේපාල හෙට්ටියාරච් මන්ත්‍රීතුමා
මට
තාල් තිනවා
ගරු මන්ත්‍රීතුමනි
මට තාල් තිනවා හරියට කියන්න හොඳයි ඒක පොයින්ට් හරියට කියන්න ගණන් නිකන් 100 ගානේ කිව්වා මොනවද නාඩු තිනවා
ගරු
ඔබතුමා කතාව කරගෙන යන්න
ගරු මන්ත්‍රීතුමනි මේ ගරු මන්ත්‍රීතුමනි මම නොහිටියත් මේ වෙලාවේ මතක් කරන රිචඩ් පදින ගරු ඇමතුමාව එක සතෙක්ගේ නම නොකිය ඉතුරු සත්තු ඔක්කොම නම් කළේ මට බැන්නා රිචඩ් පදින ඇමතුමා. ඒක හොඳයි. ඒ නිසා මුලින් ඉස්කෝලේ යන්න. ඒ නිසා කරුණා කළා ගම් දැන් මේ අනියෝ මෙයා ගැට ගහ දාන්නක මේ අනියක් වුණා නෙමේක.
ඒක
අද රිචඩ් පදින නේ උපදිලා ඇවිල්ලා කියන්නේ නැහැ නේ ඕක. අද රිචඩ් පතිරාම තෝ පොතිලා ඉල කියන්නේ මෙයා කියපු ගහ
රීති ප්‍රශ්න කරනවා කියලා ඔබතුමා මට මූලාසනේ මෙලලා මේ
මොනවාද කරන්නේ
ඔබතුමා කතා කරගෙන යන්න
මේ දඟවල
ඔබතුමා කතා කරගෙන
මේ දඟවල කියලා බඳලා දාන්නකෝ මේක මේ වකරගෙන
පුදුම හරි දැන්
ගරු මන්ත්‍රීතුමනි
ඔබතුමාට විනාඩි 3ක් තියෙනවා
විනාඩි 3ක් කොහෙද මෙයා දෙකක් කෑවම
ඒවර
මේක පුදුම කැලියක්නේ උදේට එනකොට ගරු බලන්න මන්ත්‍රීතුමනි ඔබ තමයි මූලාසනේ ඉන්නේ උදේට එනකොට සමහරුන්ට පෙති ගේන්න ඕන තමාර මන්ත්‍රීවරු තමන්ගේ අවදාලා පෙත්ත බිව නැතුණාම පිස්සු කැලිනවා.
පිස්සු පෙති.
එතකොට ඒ බලන්න පිස්සු පෙත්ත ගහලාද නැද්ද කියලා. ඒක ගහලා බලලා මේව කරන්න. ඒ ඉඳා. එනිසා ගරු මන්ත්‍රීතුමනි දැන් තව තව බඩු ලිස්තුව කිව්වොත් තව උන් නැගිනිනවා. අමු මුරේ 900යි. දෙයි 600යි. රතුළුණු 550යි. දැන් කොහමද දන්නවද මන්ත්‍රීතුමනි අපේ ගම්මල මිනිස්සු උයන්නේ? දැන් කෑම උයන තැන අර ඉස්සර නම් දුම කියලා කරන දැන් දුම නැහැනේ. දැන් දුම නැති හින්දා දැන් ලිපගාව තිනවා පුංචි ඉස්සරහම් පොඩි කෝටු කැල්ලක් එල්ලලා ඒකේ නූලක් ගැට ගහලා තිනවා. කරෝල 100 ගැට ගහලා නූලේ හොද්ද ඉදෙනකොට කරෝල 100 බානවා. කරෝල 100 බානවා නූලෙන්. බාලේ ඉවර වෙලා ආයි හොද්ද හරියට පදවට මේනකොට කරෝල 100 උඩට අදිනවා. මොකද කරෝල ඒව කන්න පුළුවන් කමක් නැහැ. කන්න පුළුවන් කමක් නැහැ. අර රසකාරක දානවා වගේ තමයි. මොකද හේතුව මිනිස්සු කනවා නෙවෙයි ලෙව කනවා. කනවනේ මිනිස්සු ලෙව කනවා. ඒ තරමන නන්නත්තර වෙච්ච ආර්ථිකයක් මේ රටේ සිද්ධ වෙන්නේ. මිනිස්සු ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාගේ හෘද සාක්ෂිය කතා කරන්න. හෘද සාක්ෂිය තමන්ගේ ඡන්දදායක එනකොට මොනවද කියන්නේ කියලා. ඒ තරමට නන්නත්තරලා මිනිස්සුන්ගේ ජීවත් වෙන විදියක් නැත් තත්ත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි දැන් මේ අයවැය ඉදිරිපත් කරාට දැන් මේකේ කිව්වා මම දැක්ක ඔය කතා කරන මන්ත්‍රීව කියනවා අහවල් පැල ඉඳන්න මිලියන 10යි පැල ගලවන්න මිලියන 20යි පළවල ගෙඩියාවම ඒක ආරම් විකුණන්න මිලියන 30යි මේ ඔක්කොම වෙන් කරලා තියනවා කියලා. මේක නෙවෙයි කතන්දරේ ගරු මන්ත්‍රීතුමනි. මේකට පස්සේ එනවා 2018 මේකට පස්සේ එනවා පරිපූර්ණ ඇස්තමේන්තු. මේ පාර්ලිමේන්තුවට මොනවට දෙන්නේ පරිපූර්ණ ඇස්තමේන්තු? ඒක එනවා අමතිගේ වහලා හදන්න බංගලාවේ. අමතිට වාහන ටික ගන්න. ඒ වගේම අමතිලට අවශ්‍ය කරන අමාත්‍යාංශ කාර්යාල ටික අරගෙන වහගෙන වහලා තියෙන අමාත්‍යාංශවල බිල් ගෙවන්න, ලයිට් බිල් ගෙවන්න අන්න එනවා. ඊළඟ පිටරට සවාරි වලට යන්න ඒවට එනවා පරිපූර්ණ ගස්තමේන්තු. හැබැයි ඒවා මේකට ඇතුල් වෙලා නැහැ. ඒවා තමයි බහානකකම තියෙන්නේ. මේවට ඇතුල් වෙලා නැහැ ඒක. ඒක ඇතුල් වෙලා තියෙන වෙන දේවල් වල. ඒක එයි. මේ අයවැය එන්නේ නැහැ. මිනිස්සුන්ට එම් පිටිම බදු බර පැටවෙච්ච අයවැයක් බඩ පරිවර්තනය කරලා තියෙනවා. හැබැයි මේ අයවැය දෙයියන්ගේ පිහිටෙන් අපිටත් පේනවා රටේ මිනිස්සු චින මේක බියර් ගහලා ගහ බියර් බීලා හදපු අයවැය. මේක බියර් ගගා හදපු අයවැය. මොකද සාමාන්‍ය එහෙම වෙන්න ඕනේ. අර ඒ අදාළ දේත් එක්ක ඉන්නකොට දෙයි හාමුදුරනේ ඒ හදනකොට හිතන ඕ මේක අඩු කරන්න ඕනේ. මාතර ඉන්න මන්ත්‍රීවරු සාක්ෂි දරයි ඕවට. සාක්ෂි දරයි. මොනවද වෙන්නේ කියලා. දැන් මොකද හේතුව? මොකටද බියර් අඩු කරන්න හේතුව? බුද්ධිකමනතුමා යන්න එපා ඉන්න. පොඩක් ඉන්නකෝ මං කියන දාගෙන. ඇයි බියර් අඩු කරන්නේ? බියර් අඩු කරන්නේ කසිප්පු වැඩි වෙලාලු. බියර් මේ ඉන්නකෝ. බොන්නතොට ඉන්න. දැන් මමගේ ඉන්න පොඩක් ඉන්න. ලොක්කගෙන කියන්නේ.
දැන් අවසන් කරන්න.
හරි. ඕමින් විනාඩිය. දැන් බියර් වැඩි කරන්නේ කසිප්පු වැඩි වෙච්ච හින්දා. එතකොට කසිප්පු වැඩි උනේ කොහමද කරු උහුමන් දිතුනේ? කසිප්පු වැඩි උනේ පොලිස් ප්‍රතිවරයා නීතිය නමපු හින්දාද? කසිප්පු මේ රටේ 2015 ජනවාරි 8ට පෙර කොටාබේ රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට මේ රටේ ගම්මල දිනු කසිප්පු ජාවාරංකාරයෝ කසිප්පු කියන එක මේ රටෙන් තුරන් කරලා තිබුණේ. මේ රටෙන් තුරන් කරලා තිබිච්චේ ආපහු කොහමද ආවේ? ඒ ආපු විදිය හොයන්නේ නැතුව ඒකට වේතක් හොයන්නේ නැතුව නව බියර් සංස්කෘතියක් රටතුල ඇති කරනවා. ඔව් හොඳයි. ඒකත් කෑන් බියර් සංස්කෘතිය. සාමාන්‍ය මෙහෙමනේ අපි අපේ රටේ ඕන දෙයක් දැක්කම ඒක අනුකරණය කරනවානේ. දැන් මේ පාසල් දරුවන්ට පුරුදු කරන වැඩපිළිවෙලක් යනවා. ඇයි? බියර් ටික ගහන්න. ඒ තරම් ප්‍රශ්න ඇති රටක බියර් ගාලා ජොලියේ ඉන්න පුළුවන් නේ දැන්? බියරයක් ගාලා බියර් දෙයක් ගාලා ජොලියේ ඉන්න පුළුවන් රටක්. ඇයි? හේතුව මල් පිපෙන රටක්, සින්දු ඇහෙන රටක්, හැම වෙලේම මිනිස්සු සතුටෙන් ඉන්න රටක්ද මේ අපිට හදලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ සංස්කෘතිය විනාශ කරන තත්ත්වර තමයි අද මේ අයවැයෙන් ගේන්න ලෑස්ති වෙන්නේ ගරු සභාපති මන්ත්‍රීතුමනි. ඒ නිසා අවසන් වශයෙන් අපි එකක් මතක් කරනවා. මේ ගේන මේ අයවැය තුල මිනිස්සුන්ට වක්‍රාකාරව මිනිස්සුන් නොදෙන්න බදු රාශියක් ඇති කරලා තිනවා. ඒ ඇති කරලා තියෙන බදු රාශියක් 18 වැඩි හැම කෙනෙකුටම රස්සාවක් තියෙනවද නැද්ද කියලා දැනලා ඔව් බදු ලිපිගොනුවකට එකතු කරගෙන තිනවා. මේ රටේ මිනිස්සුන්ට හෙට අනිද්දා වෙනකොට මේ රටේ මිනිස්සුන්ට තව ඉතුරුලා තියෙන එක බද්දක් විතරයි ගහන්නේ. ඉතුරු වෙලා තියෙන්නේ ඒ ගෙදර ඉන්න බල්ලට ගහන බද්ද. බලු බද්දත් මේ ආණ්ඩුව ගහනවා. හැබැයි ඊළඟ එන පළාත් පාලන මැතිවරණයේදී 2015 16 17 18 ඉදිරිපත් කරපු අයවැයත් එක්ක මේ රටේ මිනිස්සු බලු බද්ද ගහන්න ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව ගෙදර යවන්න ලෑස්ති වෙන පණිවිඩය දෙනවයි කියන එක මතක් කරමින් මා ඔබතුමාට සුදුවන්ත වෙනවා වෙලාව ලබා දීම ගැන.
ඊළඟට ගරු රංගබණ්ඩාර ඇමතුවා ඉන්නව නේද? මා ඔබතුමා.
ගරු මුලාසුනාරද මන්ත්‍රීතුමනි, 2017 අයවැය පිළිබඳව අදහස් දක්වන්න අවස්ථාව ලැබුණ වෙලාවේ මට පෙර කතා කර අපේ කතික මහත්මයා බොහෝ කාරණා කිව්වා. බල්ලට විතරයි බදු ගහන්න තියෙන කිව්වා, කොල්ලන්ටත් බදු ගැහුවා කිව්වා. දැන් මට මතක් වෙන්නේ රෝහිත මැතිතුමාලා හිටපු ආණ්ඩු කාලේ. එදා මහින්ද රාජපක්ෂ මහත්මයා රටේ ජනාධිපතිතුමා වශයෙන් වැඩ කටයුතු කරද්දී රෝහිත මහත්මයා වරාය ඇමතිවරයා විසින් වැඩ කටයුතු කරා. එදා ඉදිරිපත් කරපු අයවැයෙන් බදු අයින් කරේ, බඩු අඩු කරේ බලු කෑමවල විතරයි. මිනිස් කෑමවල 7-5ක්වත් අඩු කරන්නේ. මිනිස් කෑම සියල්ලම මිල වැඩ කරපු ආණ්ඩුවක් නියෝජනය කරපු ඇමතිවරයෙක් අද බඩු මිලක් ගැන කතා කරනවා විල්ලැජ්ජයි. ගරු සභා මන්ත්‍රීතුමනි, රජයේ සේකන්ගේ වැටුප් ගැන කතා කරා. වේදිකාවේ කිව්වේ අනේ හාමුදුරනේ මට නම් පුළුවන්කමක් නැහැ රුපියල් 10000කින් වැඩි කරන්න, මම රුපියල් 2500කින් පඩි වැඩි කරනවා කියලා. එහෙම කියපු කියලා බලයට ආපු ආණ්ඩුව රජයේ සේකරක 7-5කින් පඩියක් වැඩි කරන්නේ. අපි ගත්තකම රුපියල් 10000කින් පඩි වැඩි කරා. එක පවුලේ දෙන්නයි නම් 20000ක් මාසෙට වැඩුණා. එක පවුලේ 3 දෙනා නම් රජයේ සේකේ 30000කින් වැඩිපො වැඩි වුණා. එහෙමයි වැටුප් වැඩ කරේ. එක රුපියලකින් 7-5කින් වැඩිම වැඩි කරපු නැති ආණ්ඩුවක් නියෝජනය කරපු ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් වශයෙන් විවිධ වරපද වරදාන වරප්‍රසාද ලබා ගත්ත මිනිහෙක් වශයෙන් මේ වගේ කතාවක් කතා කරන්නේ නින්දෙන් ඇහැරිලෙච්ච බූස් පැටියෙක් වගේ බොම කනගාටුයි. ගරු කථානායක, ගරු සභාපතිතුමනි, ගොවිය සම්බන්ධ මුකුත් කරලා නැහැ කිව්වා. මේ අයවැය ලේකනේ වගාවන් 15ක් සම්බන්ධව රුපියල් 40000කට යටත්ව රක්ෂණයක් ලබා දෙන්න පියවර අරගෙන තියෙනවා. එහෙනම් ඒ ගොවිය සම්බන්ධ නෙමෙයිද? මේ වගේ සම්බන්ධව නෙමෙයි, නියම ගොවියන් සම්බන්ධව තමයි ඒ පියවර අරගෙන තියෙන්නේ කියන එක පිළිබඳව මම ඔබතුමාට කියන්නට කැමතියි ගරු සභාපතිතුමනි. එහෙම තියෙදි මේ මොන විවේචනද මේ කරන්නේ? සාධාරණ විමරද? තෙල් මිල ගැන කතා කරා, ගෑස් එක ගෙවන්න ඕන කිව්වා, ළමයා ඉස්කෝලේ යනකට ගෙවන්න ඕන කිව්වා, තෙල් ටික අඩු කරන්න කියලා ජනතාව එළියට බැස්සා. අපි මුහුදට ගිහිල්ලා මාළු ටික ගෙනලා දෙන්නම්, අපිට භූමි තෙල් ටිකේ මිල අඩු කරලා දෙන්න කිව්වා, අපිට සානාධාරේපා කිව්වා. කියනකොට එතුමා නියෝජනය කරපු ආණ්ඩුවේ මැර හමුදාව දාලා ඉවරලා කරේ අර අහිංසක ඇන්ටන් පන ඇන්ඩුලාට ක්‍රිසෝලාට වෙඩි තියලා දැම්මා. 5 දිනක් ආබාධිතව බාටපත් කරා, ඇන්ටන්ලා මරලා වල්ලා දැම්මා වැල්ලේ. එහෙම වලත්ත ආණ්ඩුවක් තිබුණේ, එහෙම වැඩන කරපු ආණ්ඩුවක් තිබුණේ, එහෙම ගසා කාපු ආණ්ඩුවක් තිබුණේ, මහජනය දිහා නොවලපු ආණ්ඩුවක් තිබුණේ. එවැනි ආණ්ඩුවක නියෝජනය කරලා අද මෙතන ඇවිල්ලා සුද්ධවන්තයේ සුදෝ සුදුවට ඇවිල්ලා කරලා මේම දේශනා කරනවා නිකන් පල්ලිය දේශක යනන් වහන්සේ වගේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, තෙල් මිලට අපි ගත්තකම අඩු කරලා දුන්නා. ඩීසල්ද, පෙට්‍රල්ද, භූමි තෙල්ද අවස්ථා දෙකක් අඩු කර කරපු සභාපතිතුමනි. ජනවාරි මාසේ 8 වෙනිදා අපි බලය අරගෙන ජනවාරි මාසේ 23 වෙනිදා මමත් පාටලී චම්පික ඇමතුමත් මේ විදුලි බල බලශක්ති ඇමතිවරුන් වශයෙන් වැඩ කටයුතු කරේ. එදා අපි මේ මාර්ග තුනම මිල අඩු කරලා දුන්නා. ඊට පස්සේ අපි අයවැය ලේකන ඉදිරිපත් කරා රවි කරුණානායක මුදල් ඇමතුම, අපේ යහපාලන ආණ්ඩුවේ ප්‍රථම මුදල් ඇමතිවරයාද. ඒ අයවැය ලේකනයත් එක්කලා ගෑස් ටික, ඩීසලුයි, පෙට්‍රල්යි, භූමි තෙල්යි තුනේම අපි මිල අඩු කරලා දුන්නා. ඒ තෙල් ටික ගහගෙන තමයි අද මේ සභාවට අත් එන්නේ අඩු කරපු මිලට. වැඩි කරපු මිලට එදා අඩු කරන්න කියනකොට වැඩි දියපේ උන් අද අඩුවට දුන්නාම ඒක ගහගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඒ අතීතය අමතක කරලා ඉවරලා අද මේ වලත කතන්දර කියන මේ සභාව බාටපත් කරලා දිනවා ගරු කථානායකතුමනි. ඒ වගේම ගරු කථානායකතුමනි, ගරු සභාපතිතුමනි, මේ කසිප්පු නිෂ්පාදනය ගැන කිව්වා. මම හොඳට දන්නවා කසිප්පු වර්ධනය වුණේ ඒ කාලේ, නීති අවනීතිය වුණේ ඒ කාලේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා කොටුවේ අධිආරක්ෂක කලාපය තුළ තමන්ගේ පක්ෂේ පළාත් සභා මන්ත්‍රීවරයාට වෙඩි තියලා බලුකුක්ෙක් වගේ මරලා දැම්මේ ඒ යුගයේ. නීතිය ක්‍රියාත්මක කරාලු, ගෝඨාභය නීතිය ක්‍රියාත්මක කරාලු, ගෝඨාභය කසිප්පු සුද්ධ කරාලු. අන්න අර පුත්තලන් දිස්ත්‍රික්කේ වෙන්නපුවේ මහවැයෙන් පටන් ගත්තා, නාත්තණ්ඩියෙන් පටන් ගත්තාම මාදම්පෙට යනකම් එකම දිගටම රාපෙරිල්ල රප්පෙරන රාවක් නෑ හැදිය කෘතිමරා. ඔක්කොම බෝතල් රාද අරගෙන ගිහලා මේ නවින්ම අමතුවාදී නියෝජනය කර නුවරලේ දිස්ත්‍රික්කයේ මිනිසුන් පොල වසවිස පොල වෙවුලන කඩාවැටර මිනිසු බාටපත් කරා. අරයෙන් වවුනියාවට මන්නාරමට යාපනයට උදේට රා බෝතල් ගණන් යන්නේ මොකෙන්ද? ටැංකිය හදලා ටැංකියට වතුර පුරවලා ඇමෝනියන් ඩීසල් දාලා ඉවරලා කෘතිම රා හදලා ඉවරලා ඒ රා කියලා ඉවරලා අරන් ගිහින් ඉවරලා ඒක පෙව්වා. එහෙම කාලකන්ණි වැඩ කරපුව කාලකන්ණි ආණ්ඩුවක හිටපු නියෝජිතයෝ මේ කතා කරන්නේ මොන කතාවද කියලා ඉවරලා මට අහන්න හිතනවා ගරු අහන්න වෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම නීතිය අවනීතිය කරලා වල් වැදිච්ච රටක් බවට පත් කරලා ඒ වල් වැදිච්ච රටේ ආණ්ඩුවේ ඇමතිවරයෝ වශයෙන් ඉඳගෙන ඉවරලා අද මෑණි ආයෝයක් කෙනෙකුට පොඩි මිනිහා දිහා බලන ගොවියා දිහා බලපු ඒ කෘෂිකර්මාන්තය කරන මිනිහා දිහා බලපු ඒ වගේම වාහනයක් ගන්න බැරි මිනිහා දිහා බලපු රජයේ සේවකයා දිහා බලපු ආර්ථිකයේ අපහසුකම් තියෙන පුද්ගලයා දිහා බලපු අලුතෙන් ව්‍යවසාය පටන් ගන්න පුළුවන් මිනිහා දිහා බලපු ඒ වගේම සුවන් රැකියාව කරන්න කැමති පුද්ගලයා දිහා බලපු අධ්‍යාපනයේ දිහා බලපු මේ සියලු සකල විද්‍ය කාරණාවලින් සමන්විත අයවැයක් ඉදිරිපත් කරපුවාම ඒ අයවැය පිළිබඳව සාධාරණ විවේචන කොතරම් හරි කරන්න රෝහිත මැතිතුමනි අපි අහගෙන ඉන්නම්. අසාධාරණ අයිතිසහගත මේ විවේචන කරන්නට එපා. ඒක බොහොම සාහඝාන අපරාධයක් කියන එක ඔබට මම කියන්නට ඕන. මේ බලන්න තෙල්ස් අපි ඉන්ධන මිල අඩු කරලා දුන්නා. ඔබතුමාගේ පක්ෂයේ ඔබතුමාගේ ලොකු නායකයා ඒකාබද්ධේ නායකයා කියන මහින්ද රාජපක්ෂගේ ෆොටෝ එක දාගෙන ආනමඩුව ප්‍රාදේශ සභාව ආනමඩුව සමපකාර සංගමයේ ඉදිරිපත් වුණා ජයරත්න කියලා සභාපතිවරයෙක්. මේවා කියන්නේ මේ හිටියේ ගරු සභාපතිතුමනි මම කතාව මේක නෙමෙයි තිබුණේ. නමුත් අද වෙන කතාවක් මට කරන්න වෙන පිළිවඳව මම කනගාටු වෙනවා. ඒ ඉදිරිපත් වෙච්ච ජයරත්නගේ මෙන්න මැතිවරණ පත්‍රිකාව එක පැත්තකින් මහින්ද රාජපක්ෂ අනිත් පැත්තෙන් ජයරත්න මෙන්න දෙන්න ගහලා ඉවරලා මැතිවරණ ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා ඉවරලා මොකද කර සමපකාරේ හොරා කෑවා. තාපකාර හොරා කෑ විතර නෙමෙයි පහුගිය දවස්වල ඉන්ධන හිඟේ ආවා. ඉන්ධන හිඟේ ආපුවාම මොකද්ද ඉන්ධන හිඟේ ඉස්සලා මේකල කරේ සමපකාරේ ඉන්ධන ගබඩාව හොරා කෑවා. පෙට්‍රෝලියම් කෝපරේෂන්ගෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ගිහිල්ලා හදිසි පරීක්ෂණයක් කරා. පරීක්ෂණය සිදු කරන ලැබුවේ WDLC අබේ ගුණවර්ධන කියන කළමනාකාර අලේ කළමනාකාරතුමා. මේ වාර්තාව අනුව කියනවා මෙම ආනමඩුව සමපකාර ඉන්ධන ගබඩාව ඉන්ධන මෙහලේ එදින අප නිලධාරී මෙම පිරුම් පොලේ ක්‍රියාත්මක සියලුම ඉන්ධන නිකුත් කිරීමේ පොම්ප ඔබ ඉදිරියේදී පරීක්ෂා කර ඇති අතර ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් පොම්ප 2 සහ ලංකා ඩීසල් ඔටෝ අංක 1 පොම්පේ බහුලව අඩුවෙන් පාරිභෝගිකයන් හට වංචනිකව ඉන්ධන නිකුත් කරමින් තිබූ බව මා වෙත වාර්තා කර ඇත. මෙන්න මේ හොඳයි කියපු රත්තරන් කියපු යහපත් උගයක් ඇති බීකරා කියපු රත්තරන් මන්ත්‍රීතුමා කියපු රත්තරන් යුගයේ මිනිස්සුන්ගේ පත් කරගත්ත සභාපතිවරයාගේ කෙලිය හැම ලීටරයකම 3.25 කොරගම් කරන මිනිස්සුන්ගේ ගසා කරනවා. ඩීසල් ලීටරයකින් පෙට්‍රල් ලීටරයකින් මෙහෙම මිනිස්සුනි මේ වැදගත්කමට කතා කරන්නේ. මේ ආයෝයක පිළිබඳ කතා කරන්නේ. මේ ආණ්ඩුව ගැන කතා කරන්නේ. අතීතයේ කුපාඩි වැඩි ඔක්කොම කරපු මිනිස්සු මෙතන කතා කරන්නේ. බෝධිසත්වයෝ වගේ ගරු සභාපතිවරයනි මම මේ සියල්ලම හෑන්ඩ්ෂේක් කර කර මේ ඉන්ධන ගබඩාවේ ඉන්ධන හලේ තියෙන ලොක්සටහන් පොත ඒ ලොක්සටහන් පොතේ සඳහන් කරනවා ලංකා පෙට්‍රල් 92 ඉන්ධන නිකුත් කිරීමේ පොම්පය සහ ඩීසල් නිකුත් කිරීමේ පොම්පය අධික ලෙස අඩුවෙන් ඉන්ධන නිකුත් කරයි පාරිභෝගිකයාට හැම ලීටරයකම රුපියල් 3.25ක් ගසාකයි කියලා. මේ පිළිබඳව ඉන්ධන අපේ ඛනිජ තෙල් ඇමතිතුමාට මම සඳහන් කර වාර්තාවක් දුන්නා. ඒ වගේම එහෙම තියෙද්දිත් අර්ජුන් රණතුංග අපේ ගරු ඇමතිතුමාට මේ සමපකාර සංගමේ හොර සභාපතිවරයා විසින් ලියුමක් කියවුණා මේකේ තව බද්දත් අඩු කරලා දෙන්න. එක පැත්තකින් හොරා කනවා ගසා කනවා අනිත් පැත්තෙන් බද්ද අඩු කරලා දෙන්න කියලා ඉල්ලනවා. මම මේ ලිපි සියල්ලම සමපකාරයේ සභාපතිවරයා ලියපු ලියුම ඒ වගේම මේ පරීක්ෂණ කණ්ඩායම ලොක්සටහන් පොතේ දාපු සටහන ඒ වගේම අබේ ගුණවර්ධන මහත්මයා විසින් ඉදිරිපත් කරපු වාර්තාව ඒ වගේම ගරු සභාපතිතුමනි මහින්ද රාජපක්ෂගේ ජයරත්නගේ ෆොටෝ එක දාගෙන මැතිව සමපකාරයේ මෙන්න අපි මෙච්චරක් දිනුව අච්චරක් දිනුව කිය කිය ඉදිරිපත් කරපු මේ වාර්තාවත් මම සභා හැන්සාඩ් ගත කිරීම සඳහා ඉදිරිපත් කරනවා ගරු සභාපතිතුමනි. මේ හොර නඩේ හොර එකින් එකට අපිට පෙන්වන්නට පුළුවන්කම තියෙනවා ගරු සභාපතිතුමනි. මම ආයෙ පිළිමන්තවත් වචන කීපයක් කතා කරන්නම්. මගේ වෙලාව ගොඩක් ඉවරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි. මේ ආයෙ ලේඛන ඉදිරිපත් කරනකොට අයවැය ලේඛනයේ ඉගේ 4.8% මේක ඇත්ත වශයෙන්ම සම්වර්ධිත රටකට උචිත අයවැයක් වුණත් සම්වර්ධනය වෙමින් පවතින රටවලට මේකේ සුබදායි ප්‍රතිඵලට වඩා අපිට අසුබදායි තියෙනවා. මොකද ණය ප්‍රමාණය අපි වැඩි වෙලා තියෙනවා. මෙයට වඩා දෙයක් මුදල් නැමැති මංගල සමරීර මැතිතුමාට යාපාලන ආණ්ඩුවට සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. මෙතුමත් දන්න අර අර සම්පකාරය අනමඩු සම්පකාරය හොරට තෙල් ගහන එක මං කිව්වේ. ඔබතුමා තානමඩු නියෝජනය කර ප්‍රියංකර ජයරත්න මැතිතුමා මොනවද දන්නවනේ? ඈ නෑ ඔබතුමා ඔබතුමාගේ ලොක්කාගේ ෆොටෝ එක ගන්න චාන්ද කරමේ ලයිස්තු ඔබතුමා චන්දිර ගියත් ඔබතුමා නෑ වෙන හොරෙක් ගිහිල්ලා ඉවරලා දිනවන කටයුතු කරේ. මේක ගරු සභාපතිතුමනි මේ විශාල ණය බැරකට මේ රට තල්ලු කරලා තිබුණා. අර මුදල් නැවතුමා කිව්වා වගේ කුණු කන්දට වඩා විශාල ණය කන්දක් එක්කලා තමයි මේ රට බාර ගන්න සිද්ධ වුණේ. එවැනි ණය කන්දක් එක බාරගත් රටක මෙයානි අන්දමට කළමනාකරණය කරලා මේ අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ගරු මුදල් අමාත්‍ය මංගල සමරීර මැතිතුමාට අපේ යහපාලන රජය වෙනුවෙන් අපේ ස්තුතිය ප්‍රසාදය පුද කරන්නට අත්‍යවශ්‍යයි ගරු සභාපතිතුමනි. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ අයවැය ඉදිරිපත් කිරීමේදී හැම අංගයක් දිහාම බැලුවා. මොකද්ද? එක පැත්තකින් ගොවියා දිහා බැලුවා. ගොවියාගේ භාණ්ඩ ටික අලෙවි කරන්නේ කොහොමද කියලා බැලුවා. ගොවියාගේ වගාවට යම් අන්දමක ආපදාවක් ඇති වුණොත්, වර්ෂාව නැතුව නියගයක් ආවොත්, වෙනත් වල්ලලි වනාර්ජ තර්ජනයක් ආවොත්, වෙනත් ආපදා තත්ත්වයක් උඩ වගා විනාශ වෙනවා නම් ඒ ගොවියාගේ වගාවට රුපියල් 40,000ක රක්ෂණයක් ලබා දෙන්න හැම ගොවිනෝ වගාවන් 15 සඳහා. ඒ රක්ෂණය ලබා දීලා ගොවියව අනාථයක් බවට පත් කරන්නේ නැතුව ඔහුගේ ආර්ථික தත්ත්වය සමාජ தත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මේ අයවැය ලේඛනය තුලින් මුදල් අමාත්‍යවරයා අවධානය යොමු කරලා තියෙනවා කියන එක බොහොම පැහැදිලි. ඒ වගේම ගරු සභාපතිතුමනි, ගරු අග්‍රාම ගරු අතිගරු ජනාධිපතිතුමා මේ පරිසරය පිළිබඳ දැවැන්ත උනන්දුවක් දක්වනවා. එතුමා පොලිතීන් පිළිබඳව මතවාදයක් මේ රට තුල ඇති කරන්නට දැවැන්ත උත්සාහයක් ගත්තා. නොදිරන පොලිතීන් මේ පරිසරයට හානියක් කියලා. ඒ පොලිතීන් ඉවත් කිරීම මේ පරිසරයෙන් ඉවත් කිරීමට මේ දිවයිනින් ඉවත් කිරීමට මූලික අඩිතාලමක් මේ අයවැය ලේඛනයත් එක්කලා තියලා තියෙනවා කියන එක බොහොම පැහැදිලිව අපි කියන්නට ඕන. නොදිරන පොලිතින් ජනතාවගෙන් ඉවත් කිරීමට රටෙන් ඉවත් කිරීම සඳහා පොලිතින් සඳහා අමතර බද්දක් ඇති කරා. එහෙමනම් පොලිතින් ගෙන්වන්න පොලිතින් නිෂ්පාදනය කරන උදවිය එතනින් ඉවත් කරගෙන ගැනීමට ඔවුන්ගේ මතවාදෙන් ඈත් කරවීම සඳහා ඒ සඳහා උනන්දු නොකරවීමට කම්මැලි උදාසීන කරවීමට මේ අයවැය ලේඛනයත් එක්කලා පියවරක් කරන් තියනවා කියන එක බොහොම පැහැදිලි. නම් පරිසරයට හිතකාමී කෙනෙක් නම් මේක විවේචනය කරන්නේ නැහැ. මේක හොඳ පැත්ත කතා කරන්නට උනා. චේන් එකක් කඩපු මිනිහෙකුට මේ පරිසරය ගැන දන්නේ නැහැ. මිනිහෙකුයි රත්තරන් ටික උසගෙන ගිය මිනිහෙකුට මේක තේරෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. මොකද හේතුව මේ පරිසරයේ හිතවාදී මිනිස්සු නම් අනුන්ගේ චේන් කඩන්නේ නැහැ. අන්න ඒකින්ද. අනුන්ගේ ඔබරොයි හෝටලේ වැඩ කරනකොට අනිත් ආපු ගෙස්ට්ගේ චේන් එක හොරකම් කරගෙන යන්නේ නැහැ. ගරු සභාපතිතුමනි පරිසරයට හිතකාමී මිනිහෙක් නා. ඉතින් ඒක නිසා අපි නා තමන්ගේ නම මාරු කරගෙන වැඩ කටයුතු කරන්නේ නැහැ. මුලින් තිබ්බ නම හොරාකරන් කරන වෙලාවේ තිබ්බ නම කොල්ලුපිටිය පොලිසියේ නම පොලිසිය පැමිණිලා කඩනහම ඊට පස්සේ තමන්ගේ නම මයිකල් එක වෙනස් වෙලා මහින්ද කරන්නේ නැහැ ගරු සභාපතිතුමනි. පරිසරයට ආදර මිනිසුන් නම් රටේ නීතියට ගරු කරන මිනිසුන් නම් එහෙම නෙවෙන මිනිසු තමයි මේ ගැන මේ කතන්දර කියන්නේ ගරු සභාපතිතුමනි. මෙතන මේ අයවැය ලේඛනයත් එක්කලා උනබට වලින් කෙසෙල් වලින් වැටකයා වලින් වෙනත් දිරණ කෙඳි වර්ග වලින් නිෂ්පාදනය කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා සහනය ලබා දෙන්න ඊට අදාළ උපකරණ ගෙන්න ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගේන්න මේ අයවැය ලේඛනයෙන් සහන ලබා දෙන්නට පියවර අරන් තියෙනවා. මේක හත් දෙයියනේ මේ දේශප්‍රේමීන් කියන්නේ උන් දකින්නේ නැහැනේ. පපුවට ගහගන්නවා, මැරෙන්න හදනවා, අපි දේශප්‍රේමීන් කියනවා, අපි සිංහලයේ කියනවා, අපි බෞද්ධයේ කියනවා. මේ මෙච්චර මේ දකින්න මිනිස්සු මේ දේශයේ තියෙන දේවල් ටික මිලදී අරගෙන ඉවරලා අමුද්‍රව්‍ය හදන්නට මේ බන්ධනාගාරය අර කට්ටියක් මරපු එක බලාගන්න උ ගිහිල්ලා මෙතන මේ බන්ධනාගාරය ඇතුලේ ඉඳ හිටියේ අර කොම් මරනකොට ඈ බන්ධනාගාරනේ හිටියේ එතකොට අර බන්ධනාගාර මිනිස්සු මරනකොට බන්ධනාගාරය ඇතුලේ මේක නෙමෙයි ඉන්න ඕන ගිහිල්ලා අර වැලිකඩ ඇතුලේ ඉන්න ඕන ගිහ වාඩි වෙන්න. දැන් ගරු සභාපතිතුමනි මේ අයවැය ලේඛනයත් එක්කලා මේ දිරණ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය අරගෙන මේ පරිසරයට හිතකාමී පියවරක් ගැනීමට පියවර අරන් තියනවා. මේක හොඳ නැද්ද? කොයි මිනිහටද කියන්න පුළුවන්? මේ දේශප්‍රේමීන්ට කියන්න පුළුවන්ද මේක හොඳ නැහැ කියලා? ඈ ජාතියාලේ උදම් පොන්ති කට්ටියට මේක හොඳ නැහැ කියන්න පුළුවන්ද? මොනවද මේ කතා කරන්නේ ගරු සභාපතිතුමනි? ඒ වගේම මේ රටේ කුණු ප්‍රශ්නය, කොළඹ බරපතල ප්‍රශ්නය කියලා තිබුණ කුණු ප්‍රශ්නය
දැන් අවසන්
කරලා කුණු කඳු හැමතැනම කොට කියලා මේ ඉස්සරහා පැත්තේ තියෙන කුණු කඳු ටිකක් ගරු සභාපතිතුමනි ඒක අබද්දේ කියන්නේ එකම කුණු කන්දක්. ඒ කුණු කන්දක් සුද්ධ කරන්න වෙලා තියෙන ගරු සභාපතිතුමනි. එහෙම තියෙද්දි මේ රජයේ එකට පියවරක් අරන් තියෙනවා. මේකත් එක්කලා පුත්තලන් දිස්ත්‍රික්කයේ වෙනසක් කරන්න, දියුණුවක් කරන්න පියවර අරන් තියෙනවා. වාරි මාර්ග ශේෂ්ත්‍රයේ ගරු සභාපතිතුමනි ගොවියට මොකක් කරේ නැලු. වාරි මාර්ග ශේෂ්ත්‍රයේ මල්ලතුවේ ව්‍යාපාරයේ අකර 49100ක් වගා කරන්නට දෙකන්න වගා කරන්නට ඒ වගේ මල්ලතු ව්‍යාපාරයත් එක්කලා විදුලි බලාගාර ජිගාවට හතරක විදුලි බලාගාර නිෂ්පාදනය කරන්න මුළු උතුරු මැදට වවුනියාවට ඒ වගේම මන්නාරමට ජලය දිස්ත්‍රික්ක තුනකට පානීය ජලය ලබා දෙන්න වකුගඩ රෝගේ මිනිසු බැරි බැරි ගියා අනුරාධපුර ඉඳගෙන ඇමෙතිකම් කෙරුවා වකුගඩ රෝගියෙක් ගැන බැලුවේ නැහැ හැකර්ල බැලුවේ නැහැ එහෙම මිනිසුන්ට අනුරාධපුරේ මෙයානි මල්ලතු ව්‍යාපාරය කරගස්සලා වැඩ කටයුතු කරලා දෙන්න හදන ආර්ථිකය හදන්න සෞඛ්‍ය හදන්න සමාජීය තත්ත්වය හදන්න ඒ වගේම තන්ත්‍රිමලයේ අලුත් නගරයක් හදන්නට වනජීවි කලාපයක් අලුතෙන් නිර්මාණය කරන්න මේ වාරි මාර්ග ශේෂ්ත්‍රයත් කරන් තියෙන මේ ගොවියට නෙවෙයි කාටද මේ කර සභාපතිනි කර සභාපතිනි නිල් නිල්ල ගින් නිල්වලාවේ ගින්ගඟ මේ වගේ අලුත් ව්‍යාපාර රාශියක් ඇති කරන කුඹුකංග යාන්නෝය 2018 වසරේ මේ රටට දායාද කරන්නට අපි පියවර අරගෙන තියෙන්නේ. එහෙනම් ගොවිය සඳහා නෙමෙයිද? එහෙම නැත්නම් කවුරු සඳහාද? වාරි ශේෂ්ත්‍රයත් එක්කලා සංචාරක කලාප ඇති කිරීමේ ව්‍යාපාරයක් මේ මේ වැඩසටහනත් මේ ආයවැයත් එක්ක ක්‍රියාත්මක කරන්න. එයානි වටිනා කියන ආයවැයක් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ ආයවැයත් එක්ක අපි ශක්තිමත් කරගෙන ඉදිරියට යමු. අපි මුදල් නැවැත්තුවාට මේ සම්බන්ධව අපි ස්තුතිය ප්‍රකාශ කරමින් නියදනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු සේහන් සේනසිංහ මන්ත්‍රීතුමා.
ගරු පාරක සභා සභාපතිතුමනි 2018 වර්ෂයේ සඳහා රජය ඉදිරිපත් කරපු අයවැය සම්බන්ධයෙන් අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට ලැබෙන්නේ මම කරඟ සතුටු වෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා දැන් අවුරුදු 3කට ආසන්න කාල පරිච්ඡේදයක් තුල රජය ගත්ත නිවැරදි ක්‍රියාමාර්ග සංඛ්‍යාව කීයද? එහෙම නැත්නම් ඒ තීරණ වලින් වැරදිච්ච සංඛ්‍යාව කීයද කියලා මේ රටේ ජනතාව අද හොඳට තීරණය කළ ඉවරයි. දැන් ආණ්ඩු පක්ෂයේ ගරු මැති ඇමතිවරු අපේ රටේ ඉතිහාසයේ බිහිවෙච්ච ඉදිරිපත් කරපු හොඳම අයවැයක් හැටියට තමයි මේ අයවැය ප්‍රකාශ කරේ. හැබැයි මම දන්නේ නැහැ මේ අයවැය සම්බන්ධයෙන් එහෙම අදහස් දක්වපු ආණ්ඩුවේ මැති ඇමතිවරු අඩුම තරමේ අද රට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් සහ සියලුම ශේෂ්ත්‍රයන් වලින් කඩාවැටිලා තියෙන්නේ මොන හේතුවක් හින්දාද කියලාවත් අවධානයක් යොමු කළා තියෙනවද කියලා. අඩුම තරමේ මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළ අවබෝධයක් ගන්න තමන්ගේ කාලය මිනිත්තුවක් හෝ වැය කළා තියෙනවද කියලා. දැන් ගරු සභාපතිතුමනි 2014 ඉඳන් මේ ආණ්ඩුව බලයට පත් වුණේ 2015 2014 තමයි මැතිවරණය ප්‍රකාශයට පත් වුණේ. අද වෙනකන් අවුරුදු 3ක් යද්දී ආර්ථික ප්‍රතිපත්ති 9ක් මේ ආණ්ඩුව ඉදිරිපත් කළා තියෙනවා. ඊට අමතරව අයවැයවල් 3ක් මේ රජය ඉදිරිපත් කළා තියෙනවා. මේ ඉදිරිපත් කරන්නේ 4වෙනි අයවැය. ඒ කියන්නේ අවුරුද්දකට අවම වශයෙන් රට ගමන් කරන දිශානතිය ආර්ථික වශයෙන් තුන්සරයක් වෙනස් වෙනවා. අවුරුද්දකට රට ගමන් කරන දිශානතිය තුන්සරයක් වෙනස් වුණාම අවුරුදු 3ට නම වතාවක් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරාම මේ වගේ අකාර්යක්ෂම රටක් බවට මේ රට පත්වීම මේ ආණ්ඩුවට වළක්වන්න බෑ. දැන් 2014 දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරා පළවෙනි ආර්ථික ප්‍රතිපත්තිය හැටියට මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්. ඊළඟට නැවතක් ඉදිරිපත් කරා දින 100 වැඩසටහන. ඊළඟට 2015 ජූලි මාසයේ වෙද්දී මාස 60 අලුත් රටක් පංචවිධ ක්‍රියාවලිය. 2015 නොවැම්බර් මාසයේ වෙද්දී රට හදන වැඩපිළිවෙල. නැවත 2016 ජනවාරි මාසයේදී මෙගා පොලිස් වැඩසටහන. නැවත 2016 ඔක්තෝබර් මාසයේ වෙද්දී රජයේ ආර්ථික සැලසුම. නැවත 2017 මුල් භාගයේදී තිරසාර යුගයක් සඳහා නව ආර්ථික සැලසුම. ආපහු 2017 අගෝස්තු මාසයේ වෙද්දී තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලසුම. 2017 අවසාන වශයෙන් සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා 2025 පොහොසත් රටක් අටවදාරුම් සැලැස්ම. දැන් බලන්න මේ ඉදිරිපත් කරපු ආර්ථික ප්‍රතිපත්ති 9ට අමතරව අතුරු අයවැය ඉදිරිපත් වුණා 2015 2016ට අයවැය ඉදිරිපත් වුණා 2014ට අයවැය ඉදිරිපත් වුණා 2018ට දැන් අයවැය ඉදිරිපත් කළා තියෙනවා. මෙන්න මේ එකිනෙකට පරස්පර විරෝධී ආර්ථික ප්‍රතිපත්ති මාස 3න් 3ට වෙනස් කිරීම තමයි අපේ රටේ මූලික කඩාවැටීම බවට පත් වෙලා තියෙන්නේ. දැන් අපි දැක්ක මේ විවාදය තුලම අපේ රටේ කුණුකන්දට වඩා විශාල ණය බරක් ගැන මේ ආණ්ඩුවේ උදවිය කතා කරා. දිගින් දිගටම කියන්නේ මේ රට නිවැරදිව පාලනය කරගෙන යන්න බෑ. ආර්ථිකයේ දිගටම කඩා වැටෙනවා. ඒ කඩා වැටීමට මූලික හේතුව මේ රටේ තියෙන ණය බර. දැන් බලන්න කාර්ක සභා සභාපතිතුමනි 2005 අවුරුද්ද වෙද්දී අපේ රටේ ණය බල රුපියල් බිලියන 2222යි. ඊළඟට ඒ ණය බර 2009 අවුරුද්ද වෙද්දී රුපියල් බිලියන 4160 දක්වා වැඩි වෙනවා. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ අවදි. ඊළඟට එතුමාගේ දෙවන වර්ෂ පහක කාලය තුල 2010 ඉඳලා ගත්තොත් එහෙම ණය බර රුපියල් බිලියන 4161ක් වෙලා තිබ්බා. ඒක වැඩි වෙනවා රුපියල් බිලියන 7391 දක්වා. මේ සියලුම මේ ගත්ත ණය අරගෙන මේ රටේ ආයෝජනයක් නැති කරලා තියෙනවා. අපේ රටේ ණය අරුමුදේ උග්‍රවම තිබ්බේ 2000 ඉඳලා 2004 යුගයේ දක්වා. 2000 ඉඳලා 2004 යුගයේ දක්වා තමයි අපේ රට දරුණුතම ණය අගාධයකට ගියේ. ඒ කාලේ 2000 අවුරුද්ද වෙද්දී දළ දේශීය නිෂ්පාදනයෙන් 97%ක් අපේ රටේ ණය බර. 2001 වෙද්දී 103%යි. 2002 වෙද්දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 105%යි. 2003 වෙද්දී 102%යි. 2004 වෙද්දී 102%යි. මේ වාර්තා සියල්ල ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙන් අපි අරගෙන තියෙනවා. හැබැයි මෙහෙම තිබිච්ච රටක් තමයි 2014 අවසාන වෙලා 2015 මේ රට බාර දෙද්දී 178.6% අපේ රටේ ණය බර අපේ ආණ්ඩුව අඩු කරලා තමයි නැවතත් මේ පවතින රජයට ආණ්ඩුව බාර දීලා තියෙන්නේ. එතකොට හොඳට කල්පනා කරලා බලන්න, ණය අර්බුදයේ ඇතිකලේ අපේ ආණ්ඩුවද එහෙම නැත්නම් වර්තමාන ආණ්ඩුවද කියලා. ඊළඟට වැදගත්ම කාරණාව, රුපියල් බිලියන 7391කින් වර්තමාන ආණ්ඩුව මේ රටේ ණය බර බාර අරගන්නවා. බාර අරගෙන පළවෙනි අවුරුදු 3 වෙද්දී අපේ රටේ සමස්ත ණය බර රුපියල් බිලියන 10161 දක්වා අරගෙන යනවා. රුපියල් බිලියන 10161 දක්වා අරගෙන යනවා. මෙන්න මෙතන තමයි අපේ ණය අර්බුදයේ හිර වුණේ. මම දැක්කා එක එක්තරා ඇමතිවරයෙක් කියනවා එක පැත්තකින් අරගෙන අනික් පැත්තට ණය ගෙවීම හින්දා තමයි මේකේ අර්බුදය තියෙන්නේ කියලා. හැබැයි එක පැත්තකින් ණය අරගෙන අනික් පැත්තට එන අය බේරුවා නම් අද වෙනකතුරුත් රුපියල් බිලියන 7391 අපේ ණය බර තියෙන්න ඕනේ. රුපියල් බිලියන 7391කට වඩා වැඩිපුර ණය අරගෙන මේ රටේ නාස්තිකාර වියදම් කරපු හින්දා තමයි අපේ රටේ වැඩි උනේ ණය බර. ඊළඟට මෙහෙම ණය බර කතා කරන ආණ්ඩුව නැවත යෝජනා කරනවා තවත් රුපියල් බිලියන 1890ක් මේ ණය බරට එකතු කරන්න කියලා. ඒ අනුව 2018 වර්ෂයේ වෙද්දී අපේ රටේ සමස්ත ණය බල රුපියල් බිලියන 12000 දක්වා වර්තමාන ආණ්ඩුව වැඩි කරනවා. එතකොට ගරු සභාපතිතුමනි, මෙහෙම ණය බරක් ගැන කතා කළා මේ රට ආර්ථික වශයෙන් දරුණු අගාධයකට යොදවපු ආණ්ඩුවකට අපේ ආණ්ඩුවෙන් ගත්ත ණය ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද? මේ වෙනකොටම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවුරුදු 10කින්ම ගත්ත ණය ටිකෙන් 153ක් මේ ආණ්ඩුව අරගෙන ඉවරයි. 153ක් අරගෙන ඉවරයි. ඊළඟට 2018 අවුරුද්දේ අවසාන වෙද්දී අපේ ආණ්ඩුවෙන් ගත්ත ණය වගේ 190ක් අරගෙන තමයි මේ ආණ්ඩුව දවසෙන් දවස අපේ රට ප්‍රපාතයට අරගෙන යන්නේ. ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, දැන් අපේ රටේ අනික් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ වෙන් කරන මුදල් නිසි කළමනාකරණයකින් වියදම් නොකිරීම. මේක තමයි අපේ රටේ තියෙන අනික් ලොකුම අර්බුදය. මේ නිවැරදි කළමනාකරණයක් ආර්ථික වශයෙන් රජය කරන්න තියෙන තමයි දවසින් දවස අපේ රට කඩාගෙන වැඩිලා ආර්ථික වර්ධන වේගය 104 දක්වා කඩා වැටෙන්නේ. 107.6 ආර්ථික වර්ධන වේගය 104ට දාපු ආණ්ඩුවක් තියෙනවා කියනවා පහුගිය ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය වැරදි කියලා. දැන් බලන්න 2015 අයවැයෙන් රුපියල් බිලියන 3328ක් අයවැය ප්‍රතිපාදන වෙන් කරා. හැබැයි වියදම් කරේ සත්‍ය වියදම රුපියල් බිලියන 3203යි. ඌන උපයෝජනයක් තියෙනවා රුපියල් බිලියන 135ක. ඊළඟට 2016 අයවැයට යන්න අයවැයෙන් වෙන් කරන ප්‍රතිපාදන රුපියල් බිලියන 3898ක් සත්‍ය වියදම තුන්දාසකසිය හයයි රුපියල් බිලියන මෙතන තියෙනවා ඌන උපයෝජනය රුපියල් බිලියන හත්සිය අනුව දෙකක් රටක් ඉස්සරහට යයිද වෙන් කරන මුදලින් 100ට පහින් එකක් වේදම් කරගන්න බැරි ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා මේකේ මේක තමයි අපේ රටේ අද ජනතාව කියන්නේ සල්ලි නෑ මුදල් සංසරණය වෙන්නේ නෑ ආදායම ලැබෙනවට වඩා වියදම ගොඩක් ඉහළ ගිහිල්ලා බඩු මිල ඉහළ ගිහිල්ලා මෙන්න මේ කාරණා හින්දා තමයි මෙන්න මේ නිවැරදි ආර්ථික කළමනාකරණයක් නොකිරීම හේතු කරගෙන තමයි මේ රට ආර්ථික වශයෙන් තවත් ප්‍රපාතයට ගිහිල්ලා තියෙන්නේ ඊළඟට ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ කාර්ය සාධන වාර්තාව 2016 වර්ෂයේ මේක නිකුත් කරන්නේ ජාතික ආයවය දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය දැන් බලන්න මේ ආණ්ඩුව 106ක් අධ්‍යාපනයට වෙන් කරන්න බලයට ආපු ආණ්ඩුව 106ක් වෙනුවෙන් මේ රටේ සියලුම උගතුන් පාරට බහැලා පෙළපාලි ගිහිල්ලා බිහි කරපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව හැබැයි බලන්න මේකේ ඌන උපයෝජනය කොහොමද කියලා මම ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක් ගැන තමුන්වහන්සේලාට මතක් කරනවා මේ අවස්ථාව දැන් බලන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ 106ක් වෙන් කරන්න පොරොන්දු වෙච්ච ආණ්ඩුව වෙන් කරනවා රුපියල් බිලියන 203ක් 2016 අවුරුද්දේ වෙද්දී වියදම් කරන්නේ රුපියල් බිලියන 65යි වියදම් කරන්නේ වෙන් කරපු මුදලින් 132යි මේ රටේ අනාගතය වෙනුවෙන් පුළුවන් ද රටකට ඉස්සරහට යන්න පුළුවන් ද රටකට ඉස්සරහට යන්න ඇමතුමා අධ්‍යාපනයේට එහෙම මන්ත්‍රීතුමා කරලා හූ කියද්දී ඔබතුමත් එක්ක වාදයකට පැටලෙන්න මම සූදානම් නැහැ ඔබතුමාලගේ රජයේ තත්ත්වය තමයි කියන්නේ ඔබතුමාලට ඒක විඳදරා ගන්න අමාරු නම් ඔබතුමාලගේ දිස්ත්‍රික්කේ නායකයාට අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය කරගන්න බැරි නම් අගමැතිතුමාගේ විශ්වාසවන්තම ඇමතිවරයාට අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය කරගන්න බැරි නම් ඒක ඔබතුමා හූ කියන්න ඕනි මට නෙමෙයි ඔබතුමා ඒ හූව කියන්න ඕනි අඛිල විරාජකාරී වංශ මැමතුමාට මට හූ කියලා ඒක හරියන්නේ නැහැ අපිට හූ කියන්න ඕනේ ඔය ආණ්ඩුවේ ඉන්න අයට හූ කියන්න ඒකින්ද කරුණාකරලා මේක අහගෙන ඉන්න කරුණාකරලා මේ කියන එක අහගෙන ඉන්න ඔබතුමාලට අපි වාදා කරන්න ආවේ නැහැ බාධා කරන්න අපිට අධ්‍යාපනයේ 132ක් වේදම් කරාම හූ කියන්න ඕනේ ඒක කියන බුද්ධලයටද ඒ වියදම කරගන්න බැරි වෙච්ච බුද්ධලයටද ඒ හින්දා මේ කඩාවැටීම හැමම තමයි ඊළඟට මෙගා පොලිස් අමාත්‍යාංශය වෙන් කරන රුපියල් බිලියන 30ක් වියදම් කරනවා 100ට රුපියල් බිලියන 13ක් 144යි වේදම් කරන 144යි වේදම් කරන ඊළඟට මහවැලි සංවර්ධන අමාත්‍යාංශය වෙන් කරනවා 169ක් සත්‍ය වේදම 155යි
වියදම් අවස්ථාවක් කියලා ලියන්නේ ඔව් ඔව් බස්සෙ
මොකද පොයින්ට් ඕඩරේ කියන්න
දැන් මේ පැත්තක මම මේ එතුමාගේ කතාව අහගෙන හිටියේ මේ ඌ කියන්න ඕන නෑ නෑ ඌ කියන්න ඕන නෑ ඌ කියන්න ඕන නෑ මේ නැති ප්‍රශ්නයක් අද ගන්නෝ මේ මුන්න ඇහැලගේ පළාත් සභාව වලින් තමයි ඔය ඇන්නුවේ
හොඳයි ඒක රීති ප්‍රශ්නයක් නෙමේ රීති ප්‍රශ්නයක්
නෙමේ ගරු සභාපතිතුමනි මේක එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තුව නෙමෙයි මේක සිටිකොත පාලනය කරන පාර්ලිමේන්තුව නෙමෙයි මේක උත්තරීතර පාර්ලිමේන්තුව ජනතාවපත් කරපු එහෙනම් සාධාරණීකරණය කරන්න මේ වගේ ආණ්ඩුව කරපු වැරදි දේවල් කියද්දී ඒකේ සංචාලකන එක්ක අපි ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය ඔප්පු කරද්දී අපිට බාධා කරන්න આવවට අපි කටවහගන්නේ නැහැ විදුලි සංදේශ යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙන් කරන රුපියල් බිලියන 1.5යි වියදම් කරන්නේ රුපියල් බිලියන 0.9යි 163යි වාරි මාර්ග හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වෙන් කරන රුපියල් බිලියන 30යි වියදම් කරන්නේ රුපියල් බිලියන 18යි 162යි වියදම් කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය 170යි වියදම් කරන්නේ සෞඛ්‍ය 176යි වියදම් කරන්නේ සංචාරක අමාත්‍යාංශය 160යි වියදම් කරන්නේ නිවාස හා ඉදිකිරීම අමාත්‍යාංශය 174යි වියදම් කරන්නේ ඉතින් මෙහෙම වුණාම මේ රටේ ඌන උපයෝජනයක් වෙලා ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වුණාම මේ වගේ තත්ත්වයක් රටකට උදා වීම නවත්වන්න බෑ ඊළඟට ගරු සභාපතිතුමනි මේ ආණ්ඩුව අපේක්ෂිත ආදායම හොයාගන්න යන්නේ මේ රටේ අහිංසක ජනතාවට බදු ගහලා 2014ට වඩා මේ ඉදිරිපත් කරපු අයවැයත් එක්ක රුපියල් කෝටි 98400ක් අමතර බදු ගහනවා ආණ්ඩුව රුපියල් කෝටි 98400ක් අමතර බදු ගහනවා
මුතුමාර විනාඩි දෙකක් තියෙනවා
තව මේකෙන් මේ අහිංසක ජනතාවට බදු ගහන එකෙන් රුපියල් කෝටි 62300ක්ම බාණ්ඩ හා සේවා මත එන බදු ඒ හින්දා අපි රටේ ජනතාවට කියනවා තව දුරටත් මේ රටේ බඩු මිල ඉහළ යෑම කිසිසේත්ම මේ රජයට වළක්වන්න බෑ අනික් පැත්තෙන් බලන්න රජයේ පුනරාවර්තන වියදම් 2014ට සාපේක්ෂව රුපියල් කෝටි 86800ක් පුනරාවර්තන වියදම් වැඩි වෙනවා මේ ඉන්න ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සුරසැප විඳින්න මේක අපේ ආණ්ඩුවට වඩා 62%ක වැඩිවීමක්. ඒ හින්දා තව දුරටත් මේ රටේ ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වීම නවත්වන්න බෑ. මම අවසාන වශයෙන් අවසන් කරනවා මෙන්න මේ කාරණාව කියලා. මේ ආණ්ඩුව කොතරම් උත්සාහ කරත් මේක හොඳ රජයක්, නිවැරදි පාලනයක් ගෙනියන්න පුළුවන් රජයක් කියලා ජාත්‍යන්තර දර්ශක සියල්ලෙන්ම මේ රට කඩා වැටිලා තියෙනවා. රටක ආර්ථිකය, රටකට ආයෝජන ටික ගේන්න, රටක දියුණුව සහ සංවර්ධනය වෙමින් පවතින රටක් සංවර්ධිත රටක් බවට පත් කරගන්න අවශ්‍ය දර්ශක සියල්ලෙන්ම අපේ රට කඩා වැටෙනවා. මේකේ ඩුයින් බිස්නස් ඉන්ඩෙක්ස් එක, ව්‍යාපාර කිරීමේ පහසුකම් දර්ශකය 2014 85 වෙනි තැන ඉන්න ශ්‍රී ලංකාව 2017 110 වෙනි තැනට කඩා වැටෙනවා. අනික් පැත්තෙන් රූල් ඔෆ් ලෝ, නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් දර්ශකය ගරු ඇමතුමියත් මෙතන ඉන්නවා. මේ 2014 48 වෙනි තැන ඉන්න ශ්‍රී ලංකාව 2016 වර්ෂයේ වෙද්දි 68 වෙනි තැනට කඩා වැටෙනවා. නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් දර්ශකය රූල් ඔෆ් ලෝ, රූල් ඔෆ් ලෝ ඉන්ඩෙක්ස් එක වර්ල්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් එක මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඊළඟට දූෂණය සම්බන්ධයෙන් වාර්තාව, කරප්ෂන් ඉන්ඩෙක්ස් එක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියනවා 2014 95 වෙනි තැන ඉද්දී 2014 85 වෙනි තැන ඉද්දී මට තප්පර 30ක් දෙන්න 85 වෙනි තැන ඉද්දී 95 වෙනි තැනට අපේ රට කඩා වැටෙනවා මේ මහා බැංකුව ඇතුළු මේ සිදුවන වංචා දූෂණ හින්දා. ඒ වගේම ලෝකයේ ආයෝජනයේට අවදානම්ම රටවල් 12 ඇතුළත අපේ රට ඇතුළත් කරනවා. මේක තමයි වර්තමාන රජය මේ රටට ගෙනාපු ජයග්‍රහණ ටික. ඒ හින්දා අපේ රට ඉදිරියේදීත් කඩා වැටීම නවත්වන්න බෑ. ඒ හින්දා ආණ්ඩුව විශ්වාස කරනවා නම් මේ ඉදිරිපත් වෙලා තියෙන ස්වර්ණමය අයවැය කියලා, ඒ ඉදිරිපත් වෙලා තියෙන අයවැය හොඳයි කියලා පෙන්වන්න 2018 වෙද්දී මේ කියපු දේවල් කරලා පෙන්වන්න. මේ අවුරුදු තුනටම කියපු දේවල් නොකරපු හින්දා තමයි අපි සාධාරණ විවේචනයක් කරන්නේ මේ ආණ්ඩුවට මේ රට ගෙනියන්න බෑ කියලා. ඒ හින්දා මේක බොරුවෙන් බලයට ආපු ආණ්ඩුවක්, බොරුවෙන් බලය පවත්වාගෙන යන්න උත්සාහ කරන ආණ්ඩුවක්. ඒක ඉදිරියටත් ආණ්ඩුව බොරුවෙන් පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා 2018 අවයත් අර 2015 16 17 අවුරුදු වලට ඉදිරිපත් කරපු පුස්ස අයවැයක් වෙනවා. වගේම සුරංගනා කතා සිහින ලෝකයක් මේ රටේ ජනතාවට මවන අයවැයක් වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මේ පොයින්ට් ඔෆ් ෆෝර් එකක් හැටියට ඉල්ලපුවාම අපිට නොදී බෑ ශේහන් මන්ත්‍රීතුමා. ඒ නිසා ඒක දේශපාලන පක්ෂයකට නෙමෙයි, මම ඔබට දැනුවත් කරන ඔබතුමාත් මේ මූලාසනේ ඉන්නේ. ඊළඟට තරත අතුකොරළ ඇමතුමිය, ඔබතුමා විනාඩි. ඔව්, ඒක ප්‍රකාශ කරනකම් මට හිතන්න බෑ පොයින්ට් ඔෆ් ෆෝර් එකද නැද්ද කියලා. ඔව් ඔව්, කිසිසේත්ම මේ මූලාසනේ අපි ඒ දෙයට ඉඩ තියන්නේ නැහැ. ඔව් හරි, තරත අමුතු කරලා ඇමතුමේ මීළඟට. හොඳයි,
භූමියකටවත් අපහාස නොකරන මට මම හූ කිව්වා කියලා කිව්වහම මොකද කරන්නේ?
ඇතරම ස්ථාවර නියෝගානුව,
ඔව්
ස්ථාවර නියෝගානුව ඔබතුමාට හැකියාව තියෙනවා මන්ත්‍රීවරයෙක්ගේ තියෙන ස්ථාවර නියෝගාන ප්‍රශ්න අහන්න. හැබැයි අපි දකිනවා උදේවරුව තුළ ඔය කියන ස්ථාවර නියෝගානුව කටයුතු කරනවාද කියලා මේක ආබද්ධ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාට.
ඔව්,
ඒ නිසා අපි ගරු කතානායකතුමාට අවධානය යොමු කරන්න හොඳ ප්‍රශ්නයක් තමයි එතුමා යොමු කරේ. ඒ උදේවරුව තුළ ටීවී එකේ අර පෙන්වන කාලවකවානුව තුළ විශේෂයෙන්ම ඒකාබද්ධයේ විපක්ෂයේ කණ්ඩායමේ ගරු මන්ත්‍රීතුමාලාට හැම වෙලාවෙම ගරු කතානායකතුමා දෙනව අවස්ථාව. එවන අපිට තියෙන ප්‍රශ්නේ දැන් ඒ වගේ විශේෂ අවස්ථා සලසන ඒවා සාමූලිකව නතර කළා දාන ගරු
මේ මූලාසන මන්ත්‍රීට පක්ෂග්‍රාහී වැඩ කරන්නේත් නැහැ. ගරු තර්තාතු කරලා ඇමතුමිය, ශේහන් මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර්. ඔව්,
පත් කරපු වාර්තා එකක්වත් සාවාද්‍ය වාර්තා නෙවෙයි, රජය මගින් ලබා.
හොඳයි හොඳයි හොඳයි, හරි.